సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం దమ్మ సవనకాలు అయం బదంత దమ్మ సవనకాలు అయం బదంత దమ్మ సవనకాలు అయం బదంత నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమ దినామ బహో వేళ రెందిలైందిమి అది మీ దేశనావట అపహసుతా మధ్య ఉన్న తొబత్ సంబంధమే అపిత్తేమై నముత్ మే పినుతున్ సీలు దినామ మీ సిద్ధకరణ ధర్మ దాని లక్ష సంఖ్యాత పిరిసక్ అద ప్రజ్ఞారూపవాహిని హరహ అంతర్జాలే హరహ మీ దేశన వాహనవ బలనో తేక మే పినుతున్లాట విశాల లాభయాక్ తిన్ ధర్మీ వినువింగ్ ఇహిమ రెందిలైండ వెనే ఇకగన ලොකු කනසල්ලා කදා ගන්න ඕනේ. කොච්චර කෙලෙස් විතරක වෙනුවෙන් අපි පාරවල් වල ඉන්නවද? මියුසිකල් ෂෝ බලන්න ගිහින් ඉන්නවද? ඊට පස්සේ ටීවී එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවද? දැන් උදාහරණයක් විදිහට ප්‍රවෘත්තියන් මේ පෞගල් ඡන්ද ප්‍රතිඵල. ඉතින් ඡන්ද ප්‍රතිඵල වලට ලෑස්ති වෙන්නේ අපි 8 ඉඳලා විතරනේ. ඒවන ප්‍රතිඵල කියන්නේ දෙකට විතරනේ. ඉතින් එතකන් ටීවී එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ. අන්න ඒ වගේ. ඉතින් මේ වෙලාවේ මේ පිනතුන් රැඳී සිටීම පවා ධර්මයේ වෙනුවෙන් රැඳී සිටීම. එනිසා හෝරාවක් විතර ප්‍රමාද වුණත් මේ පිනතුන් සතුටු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන් රැඳුණේ කියලා. ඒ නිසා අපිත් අපහසුතා මැද්දේ වුණත් මේ ඉන්නේ ධර්මයේ වෙනුවෙන්. ඉතින් බොහෝම අතිශය කාර්ය බහුල වේලාවක පවා මේ ඉන්නේ ධර්මයේ වෙනුවෙන්. ඔය පිනතුනුත් ධර්මයේ වෙනුවෙන්. ඒතර අපි අතර හමු වීම ධර්මයේ වෙනුවෙන් වෙච්ච එකක්. ලෝකේ හම්බ වෙන්නේ කෙලෙස් වෙනුවෙන්. ආදරය කරන තරුණ දරුවෝ හම්බෙන්නේ කෙලස් වෙනුවෙන්. අම්මා පුතාව හම්බෙන්නේ කෙලස් වෙනුවෙන්. අම්මට පුතා ගැන තියෙන රාගයක්. පුතාට අම්මා ගැන තියෙන රාගයක්. ඇලිමක් තියෙන. දරුවෝ දෙමව්පිය අතර ඇලිලානේ. ඒ ඇලිමටනේ දරුවව හොයන්නේ, මුණ ගැහින්නේ, හම්බ වෙන්නේ, මග බලාගෙන ඉන්නේ. බලන්නකො ලංකාවේ ඉස්කෝල ඉස්සරහා කොච්චර දෙමව්පියෝ අවුවේ වේලි වේලි දරුවා එළියට එනකම් බලා ඉන්නවද? කෙලෙස් වෙනුවෙන් ඒ ඔක්කොම කෙලෙස් වෙනුවෙන් බලාගෙන ඉන්නේ. නමුත් ওই පිනතුන්ලා ධර්මයේ වෙනුවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒතර ඔබ මාතර අප මුණ ගැහින්නේ ධර්මයේ උදෙසායි. ඔබ මාතර අපි හමු වෙන්නේ ධර්මයේ වෙනුවෙන්. ඒ නිසා මේ පිනතුන්ලා සතුටු වෙන්න ඕන. ධර්මයේ උදෙසා අප අතර හමුවීමක් තියෙනවා. ඒ වගේම අපිට ධර්මය අතහැරෙනවා. අතහැරෙනකොට අපි ධර්මය අරගෙන තමයි අතාරින්න ඕනේ. අපේ ජීවිතේ දැන් අතහැරෙනවනේ ළඟදී. ඒතර මෙතනට ආපු මේ පුංචි දරුවන් ගිහිට මේ පොඩි පුතාලා දුව ළඟ ඉඳලා අපි ඔක්කොටම ජීවිතේ අතහැරෙනවා. සමහර මේ වයස කම්මලෙදී ওই පුංචි දරුවන්ගේ ඔගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න දරුවන්ගේ මුණුබුරන්ගේ ජීවිත අතෑරෙන්න පුළුවන්. එහෙම අතෑරෙනවා ජීවිත. එහෙම අතෑරෙන්න බැරි එකක් නෙමේ ජීවිතය කියන්නේ. හැබැයි පින්වත් නිම අතෑරිනකොට ධර්මයේ නැතුව ජීවිතේට අතෑරෙන්න දෙන්න එපා. ධර්මයේ නැතුව කවදාවත් ජීවිතේට අතෑරෙන්න දෙන්න එපා. ධර්මියත් එක්ක තමයි ජීවිතය අතාරින්න ඕන. ධර්මයේ ඔබට අතෑරෙනකොට ධර්මයේ අරගෙන යන්න. ධර්මයක් තිබ්බොත් එයාට වරදින්නේ නැහැ. ජීවිතේ ධර්මයක් තිබ්බ මේ ඔක්කොම අතෑරිනවනේ. දරුවොද, බිරිඳද, ස්වාමියාද, අම්මද, තාත්තද, ගෙවල් දොරවල්ද, දේපලද, යාන වාහනද මේ ඔක්කොම අපට අතෑරිනවා. ඒ අතෑරෙනකොට ධර්මයේ ඕගොල්ලෝ ලංකර ගත්තොත් ඒ ධර්මයේ ඔයාලාට ඔයාලව අතාරින්නේ නැහැ. ධර්මයේ ඕගොල්ලන්ව පරිස්සම් කරනවා. ඒ නිසා දරුවෙකුට ප්‍රවේශම විදියට අම්මා උගන්වන්න ඕන ධර්මය. ඒතර එයා රැකෙනවා. හිතන්නකෝ ධර්මයක් තියෙන දරුවෙක් රැකෙනවනේ. ධර්මයක් තිබ්බාම පිරිහෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ අම්මා නිකන් පස්සෙන් ඉන්නවා වගේ. වුණාට දරුවෝ ඒගොල්ලෝ කරන්න ඕන ඒවා ටික ඒගොල්ලෝ හිමීට කරගන්නවා. ඉතින් කෙලෙස් වලට අවකාශයේ අතේ දුරින්නේ තියෙන්නේ ජංගම දුරකතන. කෙලෙස් වෙනුවෙන් ගොඩාක් දුර නෑ අපිට. අම්මා හිතාගෙන අනේ අපේ දරුවා පරිස්සම් වෙච්ච පරිස්සම් වෙලා. ඇයි මම්මි පස්සෙන් ඉඳලා පරිස්සම් කරන්නේ? බලන්න මං කොච්චර ඔයාව රකින්නවද කියලා අම්මා හිතාගෙන ඉන්නවා. එයා හිතාගෙන ඉන්නවා එයාගේ අහිංසකකමට එමෙ හිතාන ඉන්නේ. නමුත් එහෙම එයා හිතාගෙන හිටියට එයා දන්නේම නෑ දරුවව අම්මට අතහැරිලා. එතකොට අපිව අතහැරෙන්නේ නැති වෙන්න නම් අපිට තියෙන්න ඕන ධර්මයක්. ධර්මයක් තිබ්බොත් ජීවිතේ ධර්මයේ අපිව පරිස්සම් කරනවා. ඒ කියන්නේ ධම් ප්‍රසිද්ධ යෙදුමක් තියෙන ඔය වාහනවල හිම ගහලා තියෙන ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ යෙදුම ධර්මය තුළම තමාව ප්‍රවේශම් කරනු ලැබේ කියලා. යම් ශ්‍රාවකෙක් ධර්මයේ තුල යෙදුනොත් ඒ යෙදෙන ශ්‍රාවකයාට කවදාවත් අනාරක්ෂිතකමක් නැහැ. අපරාජිතකමක් නැහැ. ඒතර පරාජිතෙක් විදියට ජීවිතේ පසුබෑමක් ඇති වෙන්නේ නැහැ. එයා මේ පරාජිත භාවයේ පව උපේක්ෂාවෙන් දරා ගන්නවා. එනිසා මේ බුද්ධ ශාසනයේ හැම වෙලාවකම උත්සාහ කරන්නේ උපේක්ෂා සහගත ශ්‍රාවකේ ගොඩනගන්න. හරිද? පින්වත්නි, බුද්ධ ශාසනයේ තියෙන්න ඕන ජීවිතේ මේ ඉතාම වැදගත් ධර්ම කොට්ටාසයක් අද මේ ඥාතාවෙන් අපි පැහැදිලි කරන්නේ මේ දරුවොත් ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මෙහෙම එකක්. මානං පහාය සුසමාහිතත්තෝ සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. ඒ කියන්නේ මේ මානං පහාය, මානේ ප්‍රහාණය වෙලා නැයිද? මේකේ වචන දෙක, ගැඹුරු අර්ථ දෙකක් තියෙනවා. මේක ගැඹුරු පෙළකුත් තියෙනවා, උඩු පෙළකුත් තියෙනවා. ඔයාලා කැමති පෙළක් ගන්න. මානං පහාය, මාන්නේ නැත්තම් ජීවිතේ මාන්නයත් එක්කම බැඳිච්ච එකක් තමයි මදය කියලා කියන්නේ. මදය, යෞවන මදය කියලා එකක් තියෙනවා. යෞවන මදය කියන්නේ තාරුණ්‍යෙන් මත් වෙනවා. ජීවිත මදය කියලා තිනවා. මේ ලැබිච්ච ජීවිතෙන් මත් වෙනවා. මහ ලොකු එකක් විදියට හිතෙන්නේ ජීවිතේ. ආරෝග්‍ය මදය, ලෙඩ වෙන්නේ නැතිකොට මත් වෙනවා. සමහර අය කියන්නේ මම මේ දක්වා පැනඩෝල් පෙත්තක් බීලා නැහැ. එහෙම කියන්නේ මට නම් එම්බිරිසාවක් හැදෙන්නත් කාලෙකින්නේ. ඒක ඇතුලේ තියෙන පොඩි මාන්නක්කාරකම. ඒකට කියන්නේ ආරෝග්‍ය මදේ කියලා. දන්නේ මේ මදේ ඇතුලේ ඉන්නේ කියලා. මේ මත්වීම මාන්නක්කාරකම, ලෝකයට එක්ක මනිනකම, ලෝකයට සාපේක්ෂව මනිනවා. බලන්න, ඔයාට මේ දේ නැහැ මට තියෙනවා. එයාට සාපේක්ෂවනේ කතා කරන්නේ. ඔගොල්ලෝ කොහොම ලෙඩ වෙලා මට හෙම්බිරිසාවක් හැදෙන්නේ නැහැ. මිනිසු කියන්නේ ඒ කාලේ කොවිඩ් කාලේ කිව්වේ සමහර අය. ගමටම හැදුනා, අපිට හැදුන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන මාන්නයක්. සාමාන්‍ය මිනිහෙකුට ඒක තේරෙන්නේ නැහැ. ලෝකයට සාපේක්ෂව තමන්ව කියවන කවදාවත් කියවන්නේ නෑ. ජීවිතේ ධර්මයක් දියුණු කරගෙන ඉස්සරහට යන්න ඕන නම් ලෝකයට සාපේක්ෂව තමන්ව කියවන්නේ නෑ. සාපේක්ෂතාවය ධර්මයේ තියෙන්නේ කොයි වගේ කෙනෙකුටද? නිර්පේක්ෂතාවේ මත. ධර්මයක් තියෙන්නේ සාපේක්ෂතාවේ මත නෙමෙයි. ධර්මයක් තියෙන්නේ නිර්පේක්ෂතාවේ මත. දැන් බලන්නකො, අපිට අර මාන්නය කියන එක ආවොත් ලෝකයට සාපේක්ෂව ගලපනවා. අන්න ඒකයි නිවන් දකින්න බැරි. කවදාවත් ලෝකයට සාපේක්ෂව බලන්න එපා. ලෝකයට සාපේක්ෂව බලනකොට යාට ලෝකේ අඩුපාඩු පේනවා, තමන්ගේ අඩුපාඩු පේන්නේ නැහැ. හොඳට බලන්නකො, ලෝකේ අඩුපාඩු පේනවා. එයා එහෙමයි. අරයා ඒ විදිහටයි වැඩ කරන්නේ. තමන් වැඩ කරන එක කාටවත් පේන්නේ නැහැ. කවදාවත් ලෝකයට සාපේක්ෂව තමන්ව විමසන්න එපා. විමසනකොට නිවැරදි විදිහට තමාව පේනවා. වැරදි විදිහට ලෝකේ පේනවා. හැම වෙලාවෙම තමන්ව ශුද්ධවන්තයෙක් විදිහට පේනවා. මොන ශුද්ධවන්තකමක්ද? එතකොට ලෝකේ අශුද්ධවන්තයි කියලා පේනවා. දෘකිනේ කහන් බල හරි ලෝකේ අසුද්ධවන්ත නැද්ද? පින්වත්නි කෙලස් තියෙන ඔක්කොම අසුද්ධවන්තයි. ගීයෝයි පැවිද්දෝයි ඔක්කොම අපි අසුද්ධවන්තයි කෙලස් තියෙනකන්. සැබෑ පාරිශුද්ධිය තියෙන්නේ නිකෙලස් උත්තමයා ළඟ. සැබෑ පිරිසුදුකම තියෙන්නේ නිකෙලස් උත්තමයා ළඟ මිසක් හොඳට නාගත්ත මිනිහා ළඟ නෙමෙයි. දෙබලනක සමහර මිනිස්සු හරි උනන්දුයි නානික ගැන. ඔෆිස් එකට ගිහින් ආපු ගමන් කෙලින්ම වොෂ්රූම් යන්නේ. බාත්රූම් එකට ගිහින් ඉක්මනට නාල කරලා ඇවිල්ලා තමයි තේකේ බොන්නේ. හරි උනන්දුයි. නමුත් එයාට කවදා හරි හිතෙනවද මේ ඔෆිස් එක ඉඳලා එද්දී මගේ කන් කොච්චර රාගයෙන් අවුල් වුණාද? මගේ ඇතුළ දේශයෙන් ජරා වුණාද? මේ එළියේ ලෝකේ දකින්නකොට පුරුෂයෙකුට නම් ස්ත්‍රීන් ගැන වැරදි සිත් ඇති වුණාද? ස්ත්‍රියකට නම් පුරුෂයෝ ගැන වැරදි සිත් ඇති වුණාද? කවුරුවත් හිතන්නේ නෑනේ ගමනක් ගිහින් ඇවිල්ලා නාගන්න උත්සාහ කළාට, ගමනක් ගිහින් එළියට ගිහින් ඇවිල්ලා නාගන්න උත්සාහ කළාට එයා කවදා හරි හිතනවද මේ ගමනේදී මගේ අභ්‍යන්තරය කොයිතරම් දූෂණය වුණාද කියලා? කාටවත් හිතනවද? හිතෙන්නේ නෑ. අභ්‍යන්තරයේ දූෂිත බව ලෝකයාට පෙනෙන්නේ නෑ. ලෝකයාට පෙනෙන්නේ බාහිර දූෂිත බව විතරයි. බාහිර පිරිසුදු මිනිස්සු, ඒ කියන්නේ නාන්න ඕනේ නැද නැහ හොඳට නාල කරලා පිරිසුදු ඉන්න. හැබැයි හැම වෙලාවකම පරිස්සම් වෙන්න ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඇතුළ කොයිතරම් අපිරිසුදු වෙනවද? පින්වත්නි ඇතුළ අපිරිසුදු වුණොත් එළිය පිරිසුදු කරගෙන වැඩක් නැහැ. මේ එළිය පිරිසුදු කරගත්ත කය පොළොවට පසල යන්නේ. පොළොවට පසල යනවා. ගඳ ගහනවා, ජරාවටපත් වෙනවා. කවුරුවත් ගෙවල් වල තියාගන්නේ මැරුණාම. ඒ නිසා මේ සවිඥානික කය තුල බාහිර පාරිශුද්ධවන්තකම, සුද්ධවන්තභාවයේ සලකන්ට එපා. ඊට වඩා සලකන්න පින්වත්නි ඇතුළාන්තයේ දූෂණය වීම. ඇතුළාන්තයේ දූෂණය වෙන්නේ කොහොමද? රාගයෙන්. ඇතුළාන්තයේ දූෂණය වෙන්නේ ද්වේෂයෙන්. ඇතුළාන්තයේ දූෂණය වෙන්නේ මෝහයෙන්. එතකොට රාගී ක්ෂය වෙච්ච තැනක සාන්න ශුද්ධවන්ත භාවය. ද්වේෂේ නැති තැනක ශුද්ධවන්ත භාවය. මෝහේ නැති තැනක ශුද්ධවන්ත භාවය. එතකොට රාග දේශ මොහ පැන නගිනකොට අපි තුල මොකද්ද වෙන්නේ? රාගේ පැන නගිනකොට ඒ සරාගී බව නිසා ඒකට අනුව අපි කල්පනා කරනවා. දිගට දිගට කල් බලන්නකෝ, රාගසිත ඇති වුණාට පස්සේ නවත්තන්නේ නැහැ. දිගට දිගට සිතුවිලි ප්‍රවාහය ගලනවනේ හිතට. දිගට දිගට සිතුවිලි ප්‍රවාහය ගලනවා. දැන් දරුවා සම්බන්ධ ඇලීමක් තියෙනකොට ඒක ඇතුලේ මොනතරම් විතර්ක එනවද? දරුවා කෑවද දන්නේ නැහැ කියලා හිතෙනවා. දරුවා ගෙදර ආවද දන්නේ නැහැ කියලා හිතෙනවා. යතුරු තියෙන තැන හොයාගත්තද දන්නේ නැහැ කියලා හිතෙනවා. පන්ති ඉවර වුණාද දන්නේ නැහැ කියලා හිතෙනවා. බණ ඉවර වෙන්න කලින් දරුවා ඇවිල්ලා නැති වුණොත් හොඳයි, මට එතකොට කෝල් කරලා විස්තර කියන්න පුළුවන් කියලා හිතෙනවා. එක එක ඒවා හිතෙනවනේ. දැන් ඕගොල්ලන්ට එහෙම හිතුණාට අපිට එහෙම හිතෙන්නේ නැහැනේ. ඇයි? අපිට දරුවෝ නැහැනේ. දරුවෝ නැති නිසා අපිට එහෙම හිතෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි ආකාරයක මේ පින්වත්නි යම් තැනක ඇලීමක්, රැස්වීමක්, එකතු වීමක් තිබ්බොත් එකතු වීම තියෙන තැනක පින්වත්නි ඒ එකතු වීමට සාපේක්ෂව නොඑක් සිතුවිලි විතර්ක සිත තුළ ජනිත වෙනවා. එතකොට දැන් රාගයේ හිත ඇති වුණාම ඒකට අදාළ සිතුවිලි විතර්ක විචාර හිත තුළ පැන නගිනවා. ඒ සිතුවිලි විතර්ක විචාර පැන නගින එක ඇතුලේ තමයි පින්වත්නි යාට ඒ සිතුවිලි මතින් සිතුවිලි මත පිහිටා රාගේ මත පිහිටා එයාට දිගින් දිගට හිතන්න පුළුවන්කම එනවා. දිගින් දිගට වැඩ කරන්න පුළුවන්කම එනවා. දිගින් දිගට කතා කරන්න පුළුවන්කම එනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි සසරට ගමන් කරන්න පුළුවන්. ජවෙ එන්නේ. ඔගොල්ලෝ හිතන විදිය තමයි සංසාරේ නිර්මාණය කරන්නේ. නිර්මාපකෙක් නැහැ. කවුරුත් නිර්මාණය කරලා නැහැ අපේ ගමන් මඟ. ඇත්තටම අපේ ගමන් මඟ කිසිවෙකුටවත් නිර්මාණය කරන්න බෑ. අපේ ගමන් මඟ අපේ දිශානතිය අපි කොහෙටද යන්න ඉන්නේ කියලා අම්මටවත් තීරණය කරන්න බෑ. තාත්තටවත් තීරණය කරන්න බෑ. මේ බණ කියන හාඳුරුන්ටවත් බෑ. තිරණාත්මක සාධක එකකට එයා හිතන විදිය ඔබේ නිර්මාණකරුව ඔබමයි. ඔබේ නිර්මාණකරුව ඔබමයි. ඔබ හිතන විදියමයි ඔබ නැවත නැවත නිර්මාණය වෙන්නේ. ඔබ හිතන විදියටමයි. ඔබ කතා කරන විදියටමයි ඔබව නිර්මාණය වෙන්නේ. ඔබ වැඩ කරන විදිහටමයි ඔබව නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කායෙන වාචායෙන් මනසා කයෙන් වචනෙන් මනසෙන් කෙරණේවා ටික ඔබේ ගමන් මඟ ඔබේ දිසානතිය තීරණය කරනවා. එනිසා තමයි අපි හිතද්දී කතා කරද්දී වැඩ කරද්දී පින්වත්නි අපි ගොඩාක් පරිස්සම් වෙන්නේ එකයි. අපි කියන්නේ පොඩ පරිස්සම් වෙන්න කියලා. අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන අපි හිතනකොට වැඩ කරනකොට කතා කරනකොට. ඒකෙන් තමයි අභ්‍යන්තර සුද්ධවන්ත භාවයේ ඉන්නේ ඇත්තටම. අභ්‍යන්තර සුද්ධවන්ත භාවයේ ඉන්නේ එතකොටයි. එතකොට ಭಾರತයේ මේ සුද්ධවන්ත භාවයේ අපේක්ෂා කරපු අය හිටියා. එතකොට මේ අභ්‍යන්තර සුද්ධවන්ත භාවයේ ඉන්නේ අභ්‍යන්තරයේ ධර්මය හරහා අවුලුවා ගැනීම. දැන් කෙලෙස් හරහානේ අපි ඇතුළ ඇවිලෙන්නේ. ධර්මයෙන් අවුලුව ගත්තොත් පිච්චෙන්නේ කෙලෙස් පින්නවත්නි. මේ ඇතුළ ගිනි තියා ගන්නවා කියලා නෙමෙයි මේ කියන්නේ. කෙලෙස් පුලුස්සා දමන ශ්‍රාවකෙක් වෙන්න. ඇත්තෙන්ම කෙලෙස් පුලුස්සල දාන්න පුළුවන්. කෙලෙස් පුලුස්සල දාන්න පුළුවන්. එක්තරා තැනක ගිනි මැල ගහලා මිනිස්සු විශාල කාල ගෝට්ටියක්. ඒකට හේතුව තමයි ඒ කාලේ ගිනි මැල ගහලා තමයි විශාල ගිනි මැල ගහලා තමයි ඒ කාලේ ගිනි දෙවියෝ පුදන්නේ. ඉතින් මිනිස්සු ගොඩාක් එකතු වෙලා මේ ගිනි මැල ගහලා. ඒ ගිනි මැල ගහලා ගිනි දෙවියෝ පුදනවා. ඒ ගිනි මැල ගහලා ගිනි දෙවියෝ පුදනකොට බුදුරජාණන් වහන්සේත් අයිනකට වෙලා බලාන ඉඳලා තියෙනවා. තනින් තන තනින් තන ගිනි මැල ගහලා යූරක මිනිස්සු ගිනි දෙවියෝ පුදනවලු. තර බුදුරජාණන් වහන්සේ කියන්න ගියාද මොනවද මේ කරන වැඩ කියලා කියන්න ගියෙත් නෑ. ඕවා කිව්වට අහන්නෙත් නෑ ඒ කාලේ. මිනිස්සු අහන්නේ නෑ ඕවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිලා ධර්මයේ දියුණු කරගෙන ධර්මයේ පිළිසරණ පතාගෙන ආපු වෙනම කණ්ඩායම් හිටියා මහ විශාල පිරිසක්. ඒගොල්ල ගොඩාක් බණ භාවනා කරලා පිළිවෙත් පුරාගෙන සිත දියුණු කරගත්ත අය. හැබැයි පින්වත්ටි ගොඩක් අය බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුගත වෙච්ච අය නෙමෙයි. මේගොල්ල බුදුරජාණන් වහන්සේ ගණන් අරන්නේ නෑනේ. විශාල ගිනි මැල ගහලා ඒගොල්ල ගිනි දෙවියෝ පුදනවා. එහෙම ගිනි දෙවියෝ පුදනකොට එක මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පොඩි කතා බහක් ඇති වෙලා තියෙනවා. ତେଣୁ මේගොල්ල දන්නේත් නෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මිහිමත පහළ වුණු අසහාය ශාස්ත්‍රුණ වහන්සේ මේගොල්ල දන්නේ නෑ. මොකද දෘෂ්ටියට ආවුණාට පස්සේ එයාගේ දෘෂ්ටියෙන් බලනකොට පින්වත්නි සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියලා පේන්නේ නැහැ. හොඳට බලන්නකෝ ඔයාලා ප්‍රශ්නේ ඇතුළෙම ඉඳලා ප්‍රශ්න කියවනකොට පටුයි සීමාව. පටුයි. එයා පිළිගන්නේ ලෝකයක්. එයා එයාගේ දෘෂ්ටියෙන් පිළිගන්නේ. ඔය දෘෂ්ටිවාදවලට අහු වුණාට පස්සේ ඕක තමයි වෙන්නේ. දෘෂ්ටිවාදවලට අහු වුණාම දෘෂ්ටිගත වුණාට පස්සේ එයා ඒ හරහා තමයි ලෝකේ කියවන්නේ. එතකොට යාට මේ වෙන කිසි කල්පනාවක් නැහැ. අර ලිඳක් ළඟ එක දවසක් කුරුල්ලෙක් වැහවලු. ඔය ලිඳේ මැඩිය වගේ කියන්නේ ඔන්න ඔය කතාවට. ලිම් මැඩියෝ වගේ කියන්නේ. එතකොට ලිඳේ හිටියලු ගෙම්බෙක්. ඉතින් මේ ගෙම්බැහුවලු අර ලිං කටේ වහපු කුරුල්ලගෙන් ගෙම්බැහුවලු මේ මොකද ඔය උතන්ඩ වෙලා බලන් ඉන්නේ කියලා. ඊට පස්සේ මේ කුරුල්ල කිව්වලු මං ගොඩාක් දුර ඉඳලා ඉගිලිලා ඉන්නේ. මම සතපොම් ගානක් දුර ඉඳලා ආවේ මේ මහන්සියට තමයි ලිං කටේ වැහුවේ මම කියලා කිව්වලු. එතකොට අර ලිං කටේ වැහුවේ මම මහන්සියට කිව්වහම ලිං කටේ වහපු කුරුල්ලට අර ගෙම්බ කියනවලු අනේ මොන පිස්සුද මේ මොනවද මේ කියන්නේ කියලා ඇහුවලු. ඇයි කියලා ඇහුවලු. මම මික් සතපොම් ගානක් දුර ඉඳලා මං ඉගිලිලා ඉන්නේ කිව්වලු. සතපොම් ගානක් දුර ඉගිලිලා ඉඳලායි මම මේ එච්චර දුර ඉඳලා මම එන්නේ කිව්වාම ඇහුවලු මේ බොරු කියන්න එපා. ඇයි කියලා ඇහුවලු. අහස එච්චර ලොකු වෙන්න විදිහක් නැහැ. අහස කියන්නේ මේ ලිං කටටත් වඩා පොඩි එකක් කිව්වලු. ඇයි යාට යට ඉඳලා බැලුවාම ලිඳේ කටේ ප්‍රමාණයටත් වඩා පොඩි වටේ අහස පේන්නේ. ත්‍රයකවලු එච්චර කොහෙද දුරක් තියෙන්නේ බොරු කියන්න එපා මේ ලිං කටටත් වඩා පොඩි එකක් අහස කියලා කිව්වලු. ඇයි යාට පේන්නේ එච්චරයිනේ. දෘෂ්ටිය කියන්නේ ඔන්න ඔය වගේ එකක්. එයා ඒ දෘෂ්ටිය මත බැහැගත්තට පස්සේ ඒකෙන් පේන්නේ එච්චරයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව. ඒකනේ දැන් බලන්න කුපින්නත්නේ ඔය පින්නතුල දැන් ධර්මයට වටිනාකමක් දුන්නට ඒ කාලේ ඔයගොල්ලෝ එහෙම ධර්මයට වටිනාකමක් දුන්නත් කියලා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්නකො. ඒගොල්ලන්ට ඒ කාලේ ඔයගොල්ලන්ට බරපතල විදියට පැන නැගිච්ච ආත්ම දෘෂ්ටියක් ඇතුළේ වැඩ කරන එක ඇර ඔයාලට එහෙම ධර්මයක් තිබ්බේ නැහැ. හැබැයි ධර්මයෙන් විමස විමස බලනකොට තමයි මේකේ වටිනාකම තේරුනේ. දැන් සමහරට අදත් මේ බණ ඇහෙනකොට අහම්බෙන් channel එක එහෙට මෙහෙට වෙනකොට මේ බණ ඇහුනකොට කෙනෙක් වටිනාකමක් දෙන්නේ නැහැ. නිකන් ටීවී එකේ channel මාරු කරනකොට මේ බණත් අහම්බෙන් යාට නෙත ගැටෙන්න පුළුවන් නේ දෙන්නේ නැහැ වටිනාකම. එයා ප්‍රවෘත්ති ටිකක් බලන එක තරම් මේකට වටිනාකමක් දෙන්නේ නැහැ. හොඳට බලන්නකො ටෙලි ඩ්‍රාමා එකක් බලන තරම් වටිනාකමක් දෙන්නේ නැහැ. ෆිල්ම් එකක් බලලා තමන්ගේ කැමරාගේ අවුස්ස ගන්න එක තරම් වටිනාකමක් දෙන්නේ නැහැ. නමුත් පින්වත්නි මිනිසු දැනගත්තොත් මේක දුක නිමා කරන මාවත කියලා. ඒ කියන්නේ හරියටම මිනිසුන්ට දැනුනොත් මේක තමයි දුක නිමා කරන මාවත කියලා ලංකාවේ රූපවාහිනී වල ඉතුරු channel මිනිසු දාන එක නැහැ. ලංකාවේ මිනිසුන්ට සංවේදී වුණොත් දැනෙන්න ගත්තොත් මේ දුක නිමා කරන එකම මාවත මේක ඒකායනෝ මග්ගෝ කියලා එහෙමනේ බුදුරජාණන් මතක් කළේ. සත්වයාගේ විසුද්ධිය එකම පාර දුක නිමා වෙන එකම රටාව සදාතනික දුක අවසන් කරන එකම පාර කියලා ලංකාවේ මිනිසුන්ට මේ බණ දැනුණොත් පින්වත් නී ලංකාවේ මිනිස්සු channel මාරු කරන එක නැහැ. එහෙනම් මතක තියාගන්න ලංකාවේ බොහෝ දෙනෙකුට දුක දැනිලා නැහැ. දුක අවබෝධ කර ගැනීම මාවතට ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ කෙලෙස් නඩත්තු කරන පාරකට වෙලා අනාර්ය පරේෂණයකට එකතු වෙලා කෙලෙස් සමග සුසංයෝගයක් හදාගෙන වුන් ජීවිතේ ගෙවමින් සිටිනවා. ඒක තමයි ඔවුන්ට තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විමසා බලනකොට දැන් බලන්න අර භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අර මිනිස්සයා කතා කරා. කොහොම තැනින් තැන ගිනිමෙල ගහක ලස්සනට පේනවා ඇති ගින්දරනේ. වටේට තැනින් තැන ගිනිමෙල ගහලා මිනිස්සු ගිනි දෙවියෝ පුදනවා. බුදුරජාණන් වහන්සේත් බලාගෙන හිටිය එක පැත්තකින් ඔක දිහා. તો එක මිනිස්සෙක් ඇවිල්ලා බුදුරජාණන් සමග කතා කළා. උනා සම කතා කළා. කතා කරනකොට එයාගේ කෘත්‍ය කරන දේ ගැන බුදුරජාණන් සිට එයා විස්තර කළා. අපි බ්‍රාහ්මණ සම්ප්‍රදායට අයිති අය. අපි මේ විදියට ගිනි දෙවියෝ පුදන එක අපේ ප්‍රධාන චාරිත්‍රය. අදත් එහෙමයි පින්වත්නි. එතකොට අපේ ක්‍රමේ මේක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා අපේ ක්‍රමේ ඔක නෙමෙයි කියලා. එච්චරයි වදාළේ. අනේ මහම ඕඩ ජාතියක් නේ ඔයලා කියලා කියන්න ගියාද? නෑ. අනවශ්‍ය ගැටුමක් එහෙම කියන්න ගියා. පින්වත්නි මේ ලෝකේ බලෙන් නිවැරදි කරන්න බෑ. සමහර මිනිස්සු අපි ළඟට එක්කරණ ඇවිල්ලා කියනවා අනේ මෙයාගේ මේ මේ වැරදි තියෙනවා අනේ පුළුවන් නම් හද කොහොම හදන්නද පින්නොත්නි. මම නම් ඒ වෙලාවට කියන්නේ ආ පුළුවන් නම් බණක් දෙකක් එහෙම අහලා පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න කියලා. උපදෙස් දෙන්න යන්නේ නෑ ඇයි? එහෙම පින්නොත්නි ලෝකේ හදන්න බෑ. ලෝකේ කොහොමද එහෙම හදන්නේ? සසරට බර වෙච්ච හිතක් සංසාරයෙන් පෝෂණය වෙච්ච හිතක් තියෙන අපි පින්වත්නි කෙලස් ටිකට වටිනාකම් දීගෙන ලෝකේ වටේට සංසාරේ වටේට දුවපු જાතියක් වෙච්ච අපේ හිත පැවිද්දකේ වචන දෙක තුනකින් වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන් වෙනස් කරන්න හොත් ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාව තිබ්බොත් කොටාවක් ඕනේ නැ වෙනස් කරන්න. පොඩ්ඩයි ඕන. ප්‍රඥාව තියෙන කෙනා වෙනස් කරන්න අමාරු නෑ. පොඩ්ඩයි ඕන. පොඩි දේවල් ටිකකින් වෙනස් කරන්න බලන්න. බලන්න අරය එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ වදාලා අනේ අපේ ක්‍රමේ නම් ඕක නෙමෙයි. එතකොට යා බුදුරජාණන් වහන්සේගෙන් අහලා තන හරි ඒකට ඔබ වහන්සේලා ක්‍රමේ මොකද්ද? ඔබ වහන්සේලා ක්‍රමේ එහෙම අදහනවද? අදහන්නේ. අද විසඳුම ධර්මයට ලැබෙන උපකාරය මොකද්ද කියලා මිනිසුන්ට කිසිම ගාණක් නැහැ. කිසිම උවමනාවක් නැහැ මිනිසුන්ට. අද අනිත් පැත්තෙන් මිනිස්සු අහන්නේ නැහැ හරි ඔබ වහන්සේලාගේ ක්‍රමේ මොකද්ද කියලා අහන්නේ. බලන්නකො පරණ දෘෂ්ටි වලට අහුවෙලා යන විදිය. පරණ ඒවා. හනමිටි ඔළුව උඩ තියාගෙන යන මහ දුර්වල ශ්‍රාවකත්වයක් නේ අපිට තියෙන්නේ. දුර්වල ශ්‍රාවකත්වය. ඒ දුර්වල ශ්‍රාවකත්වය අභිභවණී කරන ශ්‍රාවකෙක් වෙන්න. ඒතොර බුදුරජාණන් වහන්සේගෙන් එයා ඇහුවේ මොකද්ද? හරි අපේ ක්‍රමයේ ඕක නෙමෙයි නං ඔබ වහන්සේලා ක්‍රමයේ අපේ ක්‍රමයේ නෙමෙයි නං හොඳයි ඔබ වහන්සේලාගේ ක්‍රමයේ මොකද්ද කියලා අහලා තියෙනවා. ඒතොර බුදුරජාණන් ලස්සන දෙයක් වදාලා. අපේ ක්‍රමයේ තමයි ධර්මයෙන් ඇතුළ ගිනි තියෙන එක. එළිය අපි ගින්දර පත්තු කරන්නේ. අපි එළිය කාටවත් ගින්දර දෙන්නේ. එළිය දල්වන්නේ අපි. එළිය ගිනි මැල ගහන්නේ අපි. අපේ එළිය ගිනි මැල ගහන කතාවක් නැහැ. අපේ තියෙන්නේ කොහොම එකක්ද? ඇතුළ දල්වන එකක්. හෘද සාක්ෂියෙන් දල්වා ගන්න ධර්මයේ. ධර්මයේ අභ්‍යන්තරයේ දල්ව ගන්න. එතකොට සිත තුලයි ධර්මයේ දල්ව ගන්න. ඒ කියන්නේ ධර්මයෙන් පත්තු කර ගන්නවා හිත. ධර්මයෙන් පත්තු වෙනවා. එතකොට යම් තැනක පත්තු කරගත්තොත් මොකද වෙන්නේ? යම් තැනක පත්තු කරගත්තොත් ඒ පත්තු වෙච්ච තැන ටිච්චෙන්න ගන්නවා. අභ්‍යන්තරයේ ධර්මයෙන් පත්තු කරගත්තොත් ඇතුලාන්තයේ ධර්මයෙන් පත්තු කරගත්තොත් පිච්චෙන්නේ කෙලෙස් පින්වත්නි. පිච්චෙන්නේ කෙලෙස්. ධර්මයෙන් දල්ව ගත්ත තැනක මාන්නේ නැණි. පාපිස්සක් වගේ බුදුරජාණන්ස භික්ෂු සංඝයාට වදාලා පින්වත් මහණෙනි පාපිස්සක් වගේ ඉන්න. ඇයි ලෝකේ මනිනකොට තමයි සාපේක්ෂව Taman ඔසවා තියන්නේ හිතේට. හැබැයි මේ වයින් කියවෙන්නේ මේ එහෙම කියලා අපි ඔක්කොම එකයි කියලා එකපත් පිඟාන අනාගෙන කන වගේ එකක් හිම නෙමෙයි. හරි ඉතින් අපි අතර වෙනසක් නැහැනේ. අපි ඔක්කොම එකට කමු. මොකටද පිඟාන් දෙකක් අපි ඔක්කොම එක පිඟානෙන් කමු කියලා ගිහියොයි පැවිද්දෝ එකට කනවා වගේ ලාමක එකක් හිම නෙමෙයි මේ කියන්නේ. හරිද? දැන් සමහර මිනිස්සු අල්ලන්නේ එහෙම. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ ඔව් ධර්මයේ අපි වෙනසක් නැහැ නේ කියලා අන්‍යාගමික පූජකවරුයි භික්ෂුන් වහන්සේලායි අර මේ මොකද ගෝල්පේ සරගලයක් තිබ්බේ. මේ පැවිද්දෝ යොක්කෝ බිම වාඩි වෙලා මොකද්ද වෙන වැඩක් ඒගොල්ලෝ. වෙන වැඩක් ඒකේ. වෙන න්‍යාය පත්‍රය. ඒක බුද්ධ ශාසනය නෙමෙයි. සමානාත්මතාවය කියන්නේ ඒක නෙමෙයි. සමානාත්මතාවය කියන්නේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන ලෝකෙ මනින් නැතුව සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සහගත වෙන එක. මෛත්‍රී සහගත වෙන එක. ඒ මෛත්‍රී සහගතකම කියන්නේ වෙන එකක්. පින්වත්නි, ඒගොල්ලන්ට තියෙන වෙන න්‍යාය පත්‍රය. මෛත්‍රී සහගතකම වෙන එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය අපි නම් ඔය එළිය ගිනි තියන්නේ නැහැ. එළිය දර හොයන්නේ නැහැ. ඉතින් එළිය ගිනි තියෙනවා නම් දර ඕන ගින්දර ඕන ඒකට දාලා ඉන්ධන සකස් කරගන්න ඕන මහන්සිනේ වැඩි. අපි ඔය කරන්නේ නැහැ කිව්වා. අපි ඔය වගේ දේවල් කරන්නේ නැහැ. හොඳයි, ඔබ වහන්සේලා කරන්නේ කුමක්ද? ඔබ වහන්සේලාගේ කෘත්‍යය කොයි වගේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් එයා ඇහුවා. අහනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය අපි ඇතුළාන්තයේ ගිනි තියෙනවා. කවරකින්ද? පෙට්‍රල් දාලා නෙමෙයි, ධර්මයෙන්. ගිනි තියෙනවා කියනකොට බුරබුරා නැගින ගින්දරම ඔගොල්ලෝ ඔළුවට ගන්න එපා. ඇතුලේ කෙලෙස් වලින් ගිනි ගන්නවා අපි. ධර්මයෙන් ගිනි තිබ්බහම තවත් අවුල් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වත්නි, තමන්ගේ අභ්‍යන්තරයේ ධර්මයෙන් ගිනි තිබ්බොත් ඒ ධර්මයෙන් ඇතිවෙන ගින්න තමාව සිසිල් කරනවා. බලන්නකෝ, ගින්නකින් තමන්ව සිසිල් වෙනවා නම් ඒ ධර්මයේ තුලින් විතරයි. ධර්මයෙන් තමන්ගේ ඇතුළාන්තයේ අවුලුවා ගත්තාම තමන්ගේ කෙලෙස් පිච්චෙන්න ගන්නවා කිව්වා. කෙලෙස් පිච්චෙනකොට අභ්‍යන්තරික ශුද්ධවන්ත භාවය, ඇතුළාන්තයේ පාරිශුද්ධ භාවය තමා තුල පැන නගිනවා කිව්වා. එතකොට ලෝකේ මනින්නේ, බලන්න මේ ගාථාවේ තියෙන මොකද, මානම් පහය සුසමාහිතත්තෝ. මානේ දුරු වෙනකොට, මානේ දුරු වෙනවා කියන්නේ ලෝකයේ සමග සංසන්දනය කරන්නේ නැතිකොට. බලන්නකෝ, හැම වෙලාවකම ආරවුලක් පීඩාවක් නේ ලෝකයේ සංසන්දනය කරන්න ගියාට පස්සේ. දැන් දරුවා දිහා අම්මා බලනවා සංසන්දනාත්මකව. එතකොට හිතනවා අල්ලපු ගෙදර කෙනාට විභාගේ පාස් වෙන්න පුළුවන් නම් ඇයි උඹට බැරි? අනිත් පැත්තෙන් අහනවා. අන්න මාන ලෝකේ මනිනවා සංසන්දනේ. එතකොට දරුවත් ඇවිල්ලෙනවා, අම්මත් ඇවිල්ලෙනවා, අල්ලපු ගෙදරයි දකින්න ඇවිල්ලෙනවා. දැන් බලන්න, මනින්න ගියාට පස්සේ මිම්මක් හදාගත්තාම, දැන් යම් කෙනෙකුට අධ්‍යාපනයේ පිහිටනවා නම් ඒක යාගේ පිනක්. කවුරු කරගත්ත පිනක්ද? ඒක යා කරගත් එකක් නේ. ඒකේ ඒ ළමයා කරගත්ත පිනක්. ඒක හොඳට අධ්‍යාපන පිහිටපු අය ඉන්නේ, හොඳට මතක ශක්තිය තියෙනවා. එයාගේ එක පිනක්, පින්වත් නේ. ඉතින් ඒ පින තමන්ගේ දරුවට නෑ. එතකොට අම්මා කරන්න ඕන මොකක්ද? දරුවාව පින මත ශක්තිමත් කරන එක. දරුවාව පින මත ශක්තිමත් කරන එක. ඇයි? එයාගේ පිනනේ දුර්වල වෙලා තියෙන්නේ. හොඳට අධ්‍යාපනයේ පිහිටනවා නම්, මතක ශක්තිය තියෙනවා නම්, හොඳට කියලා දෙනේවා ඔළුවට යනවා නම්, ඒ ධර්මයා ඒ දරුවගේ මනස හරීම ක්ලියර්, හරි පිරිසුදුයි. ඒ පාරිශුද්ධිය සෙසර පිනක් කරපු එක අනුරූපී තත්ත්වයක් අධ්‍යාපනයේ පිහිටන එක. එතකොට ඒ අධ්‍යාපනයේ පිහිටපු කම, ඒ අධ්‍යාපනයේ පිහිටපු කම පිනක උරුමයක් විදියට අම්මට පේනවා නම්, අම්මා අනිත් පැත්තට හැරිලා අහන්නේ නැහැ ඇයි උඹට බැරි, අර බලාපන් අර පැත්ත කියලා අහන්නේ. අම්මගේ ඔළුවට එන්නේ මොකද්ද? අම්මගේ ඔළුවට එන්නේ, අනේ පුතේ පින මත ශක්තිමත්ය, දඩ පින් කරාපන්. පෙර ජීවිතේ නුඹේ පින දුර්වල වෙච්ච නිසායි අපිට මෙහෙම වුනේ. අපි දෙදෙනාටම, අම්මටයි පුතාටයි දෙන්නටම, අම්මලටයි තාත්තලටයි ඔක්කොටම පින දුර්වල වෙන්න දුර්වල වෙන්න එන්නේ පින්වත්නි දුක, කනස්සල්ල, පීඩාව එන්නේ. ඒ නිසා මේ ධර්මයෙන් බලනකොට පිනපව ඇතුලේ ලෝකේ කියවා ගන්නකොට මානම් පහය, ලෝකේ මනින්න හිතෙන්නේ නැහැ, ලෝකේ සංසන්දනාත්මකව බලන්න හිතෙන්නේ නැහැ. ඇයි? සංසන්දනාත්මකව බලන එක සාපේක්ෂයි, සංසන්දනාත්මකව නොබලන තැනක නිරපේක්ෂයි. නිරපේක්ෂක මාර්ගයක් තමයි අමා නිර්වාණය සම්බන්ධ යන පාර. සාපේක්ෂතාවේ මනිනකොට ලෝකයක් පේනවා, මාවත් පේනවා. ලෝකයක් පේනවා නම් මාවත් පේනවා නම් ලෝකයට සාපේක්ෂව මාව ගලපන එක පින්වත්නි කවුරු කිව්වත් නවත්තන්න බෑ. කවුරු කිව්වත් නවත්තන්න බෑ. මානම් පහය, ඒ විදියට ලෝකේ මනින එක, ලෝකේ ඒ විදියට ලෝකේ මනින එක නවත්තලා දැම්මොත්, ඒ විදියට ලෝකේ මනින එක අපි නවත්තලා දැම්මොත්, ලෝකේ මනින එක නවත්තලා දාපු තැනක මොකද වෙන්නේ? මානං පහය එක අයින් වුණොත් සුසමාහිතත්තෝ, එයාට ඇති වෙනවා මොකද්ද? සමාහිත සිතක්. අන්න සමාහිත සිතක්. සමාහිතයි. ඇයි? එයට ලෝකයට විසිරිලා, ලෝකයට ගිහින්, ලෝකයට එබිලා බලලා ගන්න දෙයක් එයාට අහුවෙන්නේ නැහැ. මානං පහය සුසමාහිතත්තෝ. එයාගේ සිත ඒකාග්‍රයි. එයාගේ සිත විසිරෙන්නේ නැහැ. එයාගේ සිත දුවන්නේ නැහැ. එයා දන්නවා එයා යා කරගත් එක මම කරගත් එක. තම තමන්ගේ එක තමයි තම තමන්ගේ මල්ලේ තියෙන්නේ.
තම තමන් හම්බ කරගත්ත විදිය තමයි ඒ සසර හම්බ කරපු ඔය මළුවල තියෙන්නේ. ඔගොල්ලෝ මරණාසන්න මොහොතේ ඔයාලට පේන්නේ නැති පොට්ටනියක් තමයි මැරුණාම හම්බෙන්නේ මේෙන් උඹ කරගත්ත ටික කියලා. මේ හරි හම්බ කරපු ධනය, ආර්ථික ශක්තිය, වෘත්තීය වටිනාකම්, උගත්කම්, බුද්ධිමත්කම් මේ සියල්ල මේ අතෑරිනවා. ඒ ඔක්කොම අතෑරෙනකොට ඔබලාට හම්බෙනවා කර කියාගත්ත දේවල් ටික. ඒවට අපි කියන්නේ සංස්කාර කියලා. සංස්කාර පොදියක් එක්ක අපි යන්නේ. එතකොට ඔබට රැස් ඔබට අරගෙන යන්න පුළුවන් එකම දේ සංස්කාර ටික නම් අපි ඔක්කොටමත් වඩා සංස්කාර ගැන හිතන්න ඕනද නැද්ද? අපිට අරන් යන්න පුළුවන් දේ සංස්කාර ටික නම් වෙන මොකුත් මෙහි අරන් යන්න බැරි නම් සසරට අපිත් සමග එකතු වෙන එකම දේ සංස්කාර ටික නම් අපි ඔක්කොටම වඩා සංස්කාර ගැන පරිස්සම් වෙන්න ඕනද නැද්ද? පින්වත් මේ හම්බ කරපුවා ගෙවල් දොරවල් ඔය ඉදි කරපු බිල්ඩින් වෘත්තීය වටිනාකම් මහාන්තත්කම් භෞතික සම්පත් මානව සම්පත් ආර්ථික වටපිටාව ඒ ඔක්කොම අපිට අදරෑට අතෑරුණොත් හිතන්නකෝ අදරෑ මැරෙනවා. අදරෑ අන්තිම රෑ. තොර තව පැය කීපයයි තියෙන්නේ. දැන් තුනයි. තව පැය තුනයි තියෙන්නේ. දැන් පැය තුනකින් අපිට අතෑරෙනවා ජීවිතේ. පැය තුන හතරක් යනකොට අපිට ජීවිතය අතෑරෙනකොට නිකන් හිතන්නවත් පුළුවන්ද එහෙම? නිකන් හිතන්න අද රැයට මට අද ජීවිතේ අතෑරෙනවා කියලා හිතන්න. අද රැයට ජීවිතේ අතෑරෙනකොට ඔක්කොම දාලා යන්න වෙන ඕන. සැලසුම් ඔක්කොම වතුරේ. හැබැයි ওই පින්නතුන්ලාට අරන් යන්න පුළුවන් ධර්මයක් තියෙනවා. මොකද්ද? සංස්කාර. ඒ සංස්කාර පොදිය තමයි ඔබේ දෝතට ලැබෙන මෙන්න හම්බ කරපු ටික කියලා. එතකොට මේ සංස්කාර රැස් වෙන්නේ හිතන කියන කරනකම ඇතුලේ. චින්තනාර්ථේ වාචසිකාර්ථේ සහ ඔගොල්ලෝ හැසිරෙන විදිය. කියන ඔගොල්ලෝ හැසිරෙන හැම වෙලාවකම හැසිරෙන විදිය ඇතුලේ ඔයාලට අபிසංස්කාර රැස් වෙනවා. ඔබ තුල සංස්කාරයන් ගොඩ නැගෙනවා. එතකොට මේ සංස්කාර ටික තමයි මෙන්න ඔයාගේ රැස්වීම කියලා දෙන්නේ. ඒකේ ඒ සංස්කාර වලට ඔයගොල්ලන්ගේ වෘත්තීය වටිනාකම්, උගත්කම, වෛද්‍යකම, ඉංජිනේරුකම, නීතිඥකම, ගුරුකම එකක්වත් අදාළ නැහැ. තමා තුල හිතපු විදිය, වැඩ කරපු විදිය, කතා කරපු විදියට අදාළ දේ නම් ඔබට හම්බ වෙන්නේ. ඕගොල්ලෝ සංවේදී වෙන්න ඕන ඕගොල්ලෝ හිතන, කතා කරන, වැඩ කරන, හිතන කියන කරන කම පිළිබඳ චින්තනාර්ථේ, වාචසිකාර්ථේ, කායිකාර්ථේ ගැන නේද සංවේදී වෙන්න ඕට. නමුත් ලෝකයාට එහෙම සංවේදීකමක් තියෙනවද? ලෝකයාට එහෙම සංවේදීකමක් නැහැ. ඒකට හේතුව තමයි ලෝකේ හැම වෙලාවකම ලෝකයට සාපේක්ෂව බලනකොට ලෝකයේත් එක්ක තමන්ව මනිනකමක් එනකොට ඒ මනිනකම ඇතුලේ තමයි ওই පින්නතුන්ලා වැඩ කරන්නේ. ලෝකයට සාපේක්ෂව මනින එක පින්වත්නි කෙලෙසුන්ගෙන් ඇවිලෙන සාධකයක්. අභ්‍යන්තරේ කෙලෙසුන්ගෙන් පිච්චෙන්න බලපාන දෙයක්. අභ්‍යන්තරේ අවුල් වෙන එකක් ඒක. මානම් පහය. එතකොට ලෝකයට සාපේක්ෂව තමන්ව මනින්න නැත්තම්, මනින්න නැත්තම් සුසමාහිතත්තෝ එයාට හම්බ වෙනවා ලස්සනම ලස්සන දෙයක්. මොකද්ද? සමාහිත සිතක්. නොවිසුරුණු සිතක්. තමන්ව විමසා බලන්න පුළුවන් මට්ටමේ සිතක්. පින්වත්නි අපි කියනවා තමන්ව විමසා බලන්න පින්වත්නි කියලා. නමුත් තමන්ව විමසා බලන්න මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. ඒකට ඔගොල්ලෝ ඔළුව වනලා සාදුකාර දීලා ගෙදර ගිහින් නැවත නැවත ලෝකයට සාපේක්ෂව විමස විමසා බලන කමක් ඔය පින්නතුන්ලා තුල ඇවිල්ලා. ඔගොල්ලෝ තුල ඒක මතු වෙලා. ඒකට හේතුව අර ලෝකේ සාපේක්ෂව කියවෙනකොට ඒ සාපේක්ෂව කියවෙන තැනක සිත නිරායාසයෙන් විසිරෙනවා. මානම් පහය. මානේ දුරුව වුණු සම්පූර්ණ මානේ කඩා වැටෙන්න ගියොත්, මානේ වැටෙන පාරට ආවොත්, මාන්නේ වගේ මනෝභාවයක් ගිනි තියන්න පටන් ගත්තොත් ධර්මේ හරහා. ධර්මේ බලන්නකො පින්වත්ටි, ওই මාන්නක්කාරකම අපිව කොච්චර අවුල් කරනවද කියලා. කොච්චර අවුල් කරනවද කියලා බලන්න. ධර්මයෙන් ඈත් කරනවනි මිනිස්සයව. මාන්නේ වගේ එකක් ආවොත් ධර්මයෙන් ඈත් කරනවා. වාඩි වෙන තැන ගැන හරියට හිතනවා. වාඩි වෙන තමන් අර තමන්ගේ තමන්ව මනින, තමන්ව මැනගන්නකම ආවොත් කෙලෙස් එක්ක එයාට වැඩ නැ මේ සංඝයා ඉන්නවා. මේ බුද්ධ සාසනේ මේ පන්සල ඒවා වැඩන්නේ එයාට. එන්නේ මොකක්වත්. එනම් මතක තියාගන්න පින්වත්නි, කෙලෙස් බුද්ධ අකුසලයට දොරක් තමයි Taman ලෝකයට සාපේක්ෂව මැනගන්න එක. ලෝකයට සාපේක්ෂව මැනගන්න එක අකුසලයට දොරක්. කවදාවත් ලෝකයට සාපේක්ෂව මනින්න එපා. හැබැයි ලෝකයට සාපේක්ෂව මනින්නේ නැහැ කියලා කියන්නේ මේ දැන් පැවිද්දෙක් වුණත් හිතන්න පුළුවන් ඕක ඉතින් මනින්න දෙයක් නැහැ, අපි ඔක්කොම මිනිස්සු, මනුස්සකමින් බැලුවම අපි අතර වෙනසක් නැහැ කියලා මේ දානෙට ගියාම කියනවා මේ මේ මමත් කනවනේ එන්නේ මේ කන අපි ඔක්කොම වළඳමු එකට කියලා ඉන්න දාන වේදපු අය උපාසකම්මලත් එකතු කරගන්නවා. ඒ වගේ මහා මෝඩ තැනක් එම නෙමෙයි මේ මහන්නේ කියන්නේ. මහන්නේ කියලා කියන්නේ උපක්ලේශයක්. ඒක ලෝකෙට සාපේක්ෂව හැම වෙලාවකම තමන් මනින මිම්ම. ඒ විදිහට මනින්න මනින්න තමාව පේනවා, ලෝකයක් පේනවා. ඒ විතරක් නම් කමන්නේ පින්නත් නේ, තමාව පෙන්නලා තමන්ව සාවද්දයි කියලා පේනවා, තමන්ව නිර්වැරදි කියලාත් පේනවා, ලෝකෙ වැරදි කියලාත් පේනවා. ඒ නිසා තමයි මේ මාන්නක්කාරකම තියෙන නිසා තමයි හැමදාමත් අපිට ලෝකේ අඩු පහඩු අහු වෙන්නේ. හොඳට බලන්නකෝ, ලෝකේ අඩුනේ අපිට පේන්නේ. තමන්ගේ අඩුව පේනවද? තමන්ගේ අඩුව පේන්නේ. හැමදාමත් ලෝකේ අඩු පහඩු ලිස්ට් එකක් කියන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ අඩුවක් තිබ්බොත් ඒක සාධාරණීකරණය කරනවා. නෑ නෑ නෑ, මම මෙහෙමයි, එහෙම වුනේ මේ නිසා, සාධාරණීකරණය කරනවා. ඇයි ආ එහෙම කතා කරේ? එහෙම කතා කරේ ආ මෙහෙම කරපු නිසා. මං නැත්තම් පාඩුවේ හිටියේ. ඇයි ආ ওই විදිහට වැඩ කළේ? ඒ වැඩ කළේ ආ මෙහෙම කරපු නිසා. එයා එහෙම කරපු එකයි වරද. මගේ වරදක්? මගේ වරදක් නෑ අපෝ, මං බොහොම සුද්ධවන්තයි මම කියලා තමන්ගේ නිවැරදිකමම පේනවා පින්න. එතකොට අර මාන්නේ නැති වෙනකොට, මානම් පහය ලෝකයට සාපේක්ෂව තමන්ව මනින් නැතිකොට ඒක උපක්ලේශයක්. සුසමාහිතත් ඔයාට ඇති වෙනවා එයාගේ ඇතුළ දෙස බලන සිතක්. සුසමාහිතත්තෝ එයට ඇතිවෙනවා සමාහිත සිතක්. එතකොට පින්වත්නි, සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. එතකොට පින්වත්නි, එයා හැම වෙලාවක ඇයි තමන් දෙස බලන සිත නිදැන් තියෙන්නේ? තමන් දිහා බලනකොට, ඒ තමන්ව විමසා බලනකොට ලෝකේ අඩුව නෙමෙයි තමන්ගේ අඩුව පේනවා. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. තමන්ව පේනවා, තමන්ව පේන කම අයිති ඇසට නෙමෙයි, කනට නෙමෙයි, නාසයට නෙමෙයි, දිවට නෙමෙයි, තමන්ව පේන කම අයිති මොකටද? ප්‍රඥාවට. තමන්ව පේන එකයිද මොකටද? ප්‍රඥාවට. තමන්ව පේන එකයිති, තමන්ව පේන එකයිති ප්‍රඥාවට පින්වත්නි. හැබැයි ලෝකයේත් එක මනිනකොට ප්‍රඥාව පැහැල දොරින් යන්නේ. හොඳට බලන්නකෝ, ලෝකේ අඩුපාඩු කියව කියව තමන්ව මාන්නක්කාරකමින් පිරිහිලා යනවා. ඒකට ලෝකේ ප්‍රශංසා කරන්නේ. ඒකට ලෝකේ වර්ණනා කරන්නේ, අගේ කරන්නේ. මාන්නේ තියෙන තැනක. එතකොට දැන් ඒ ලෝකයට සාපේක්ෂව තමන්ව මනින් නැතිකොට මොකද? හිත සමාහිතයි. තමන්ගේ පැත්තට හිත හැරෙනවා. එතකොට තමන්ගේ පැත්තට හැරෙනකොට සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. තමන්ගේ දෙස හැරෙනකොට තමන්ගේ දිහා බලන්න වෙන්නේ ඇහෙන් නෙමෙයි. ඇහෙන් බලන්න පුළුවන් බාහිර රූපේ. කණ්ණාඩි ඉස්සරහට ගියාම තමන්ගේ හැම අඩුව පේනවා. අඩුපාඩු ටික පේනවා. ඒ අඩුපාඩු ටික පේනකොට හොදලා පිරිසුදු කරලා එළිය හදාන්න පුළුවන්. නමුත් අපේ එළිය කතාව නෙමෙයිනේ අපේ ප්‍රධාන කතාව, අපේ ඇතුළේ කතාවක්. අභ්‍යන්තරික අරබුදයක්. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. එයාගේ හිත සමාහිත වෙනකොට, අරමුණු ප්‍රතිබද්ධව අවුල් නොවෙනකොට පින්වත්නි, සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ, එයාට ප්‍රඥාවෙන් තමයි ඇතුළ බලන්න වෙන්නේ. එහෙනම් ඇතුළ බලන්න තියෙන එකම දැක්ම, එකම තැන, තමාව පේන එකම පොට මොකද්ද? මොකද්ද පින්වත්? ප්‍රඥාව. වෙන විකල්පයක් නැහැ. ඇතුළ බලන්න වෙන්නේ ප්‍රඥාවෙන්. ඒක ස්කෑන් කරලා බලන්න බෑ. එක්ස්රේකින් බලන්න බෑ. හරිද? එහෙන් බලන්න බෑ. ඇතුළ බලන්න බෑ බ්ලඩ් රිපෝර්ට් එකකින්. බලන්න බෑ ඇතුළ. එහෙනම් මේ ඇතුළ බලනවා කියන්නේ මේ ඇඟ ඇතුළේ තියෙන කොටස් බලනවා කියන එක නෙමෙයි, තමන්ගේම సంతානිය බලනවා. සිතේ සිත දේශ බලනවා. අභ්‍යන්තර සිත දේශ. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. එතකොට යා ප්‍රඥාවෙන් තමයි යාට යාගේ සිත දෙස බලන්න වෙන්නේ. ප්‍රඥාවෙන් එතකොට යා තුළ ප්‍රඥාවෙන් හිත දෙස බලනකොට යාට සිත සහ සිතේ ඇතිවන ස්වභාවය වැටහෙන්නේ දුකක් විදිහටයි. තමන්ට හිතෙනකම දුකක් විදිහට පේන්නේ. හිතෙනකම අපිට හිතෙනකමක් තියෙනව නේද? වමනාවෙන් අපි හිතනව නෙවෙයි. එනිකම් හිතෙනකම ඇවිල්ලා. උපන් සත්‍යොන්ට එහෙම තමයි. ඒ හිතෙනකම යාට වැටහෙන්නේ මොකක් විදියටද? දුකක් විදියට. මේ හිතෙන එකනේ අවුල්. සිත නැත්තම් මොකක්වත් නැහැ. සිත තියෙන නිසා තමයි ඔක්කොම වැටහෙන්නේ. නිදිමත වැටහෙනවා, බඩගිනි වැටහෙනවා. සිත තියෙන නිසා. සිත නැත්තම් වැටහෙන්නේ නැහැ නේ. මලමිනි වලට බඩගිනි ඉන්නේ නැහැ නේ. සිත තියෙනකන් තමයි ඔක්කොම වැටෙන්නේ. මානම් පහයි සුසමාහිතත්තෝ සුචේතසෝ සබ්බදි විප්පමුත්තෝ. ତୁରେ ଆତୁଲାନ୍ତେ බලන කොට යාට බලන්න වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් බලන කොට එයාට මේ වෙලාවේ හිතෙනකම දුකක් එක. හිතෙනකම දුක. ඒ චින්තනීය වෙනසක් ඇති වුණාන් පස්සේ බඩගින්න උනත් නොදැනී යන්න පුළුවන්. දැන් පින්වත්නි හිතන්නකො එහෙම බඩගිනි කියලා. ඒත් අධිකම දුකක් එකපාර දැනින්න ගත්තොත්. දැන් හිතන්න මොකක් අධික දුකක් දැනෙනවා. පින්වත්නි බඩගින්න වැටෙන්නේ නැහැ. කණ්ඩ හිතෙන්නේ නැහැ. අධික සැපයක් දැනින්න ගන්නවා. බඩගින්න වැටෙන්නේ නැහැ. කණ්ඩ හිතෙන්නේ නැහැ. වේල් 3-4 තමාර දුක දැනින්න ගියාට පස්සේ වේල් 6-7 බඩ කන්න නැතු ඉන්න පුළුවන්. එහෙනම් පින්වත්නි මේ හිතෙන කමනේ අවුල. ඇයි සිත තුලනේ පැන නගින්නේ සැප දුක? මේ හිතෙන කම දුකක් විදියට වැටෙනවා. හිතෙන කම දුකක් විදියට වැටෙන්නේ ප්‍රඥාවට. එයා දුක එළියේ තෝරන්නේ නැහැ. එයා දුක එළියේ අහුලන්නේ නැහැ. එයා දුක දකින්නේ හිතෙන කම. චින්තනාර්ථය. එයාට තේරෙනවා හිතෙන කමමයි දුක කියලා. එතකොට හිතෙන කම දුක නම් හිතෙන කම දුකයි කියලා වැටෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවෙන් යුක්ත වුණාට පස්සේ සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. හිතෙනකම දුකක් ඇති වුණාට පස්සේ ලෝකේට අයිති නැති මිදීමක් එයා තුල හට ගන්නවා. අන් ලස්සනම දේ. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. විප්පමුත්තෝ විශේෂ මිදීමක් එයා තුල ඇති වෙනවා. විශේෂ ලෝකේට අයිති නැහැ මේ මිදීම. ඒ දිනදා ලෝකේ ඇයි හොඳයි කම්පාගෙන ගනුදෙනු කරගෙන ඉන්න කෙනෙකුට ඒක අයිති නැහැ පින්වත්නි. එයාගේ සිත මිදෙනවා. හිතෙනකමට අදාළව අරමුණු මුණ ගැහෙන මට්ටම තියෙන්නේ. ඒ අරමුණුත් එක්ක ඇයි හොඳයි කම්පාණ්ඩ හිතෙන්නේ නැහැ. අරමුණුත් එක්ක වැඩි ගනුදෙනු කරන්න හිතෙන්නේ නැහැ එයාට. එයාගේ හිත අරමුණු වලින් මිදෙනකොට එයා ඇලුම් කරන්නේ මොකටද? එයා ඇලුම් කරන්නේ ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ. හුදෙකලාවට හිත. දැන් බලන්නකො අපේ හිත හුදෙකලාවට බර නැහැනේ. හුදෙකලාවට කැමති නෑ. අපි කැමති ඔක්කොමත් එක්ක එකට ඉන්න. හුදෙකලාවට අපි ආසා නෑ. හුදෙකලාවට කැමති නෑ. දැන් මේ ආරාමයට ඇවිල්ලා අපිට ඔන්න දැන් මේ බණ පටන් ගන්න කලින් හෝරාවක් විතර ඔය පින්නතුන් හිටියනේ. ඉන්නකොට කාට ඔක්කොටම හිතුනේ එකට ඉන්න. එළියට ගියත් කතා කර කර ඉන්න ඕන. හුදෙකලාවට අපි හිත ඇලෙන්නේ ඒක ඔය පින්නතුන්ලාට විතරක් නෙමෙයි ඔක්කොටම පොදු එකක්. හුදෙකලාවට ඇරෙනවනම් මේ අවකාශය හරි වටිනවනේ. බෝගහයට ගිහින් පොඩ්ඩක් S2 පියාගෙන ඉන්නවා. හර්සවන්නස වඩිනකන් හොඳට බෝධිය ළඟට ගිහින් S2 පියාගෙන මානසිකාරය කරනවා. මගේ ඇඟ දිහා කේසාන්ත ඉඳලා කාටවත් හිතෙන්නේ නැහැ එකතු වෙලා ඉන්න හිතෙනවා. ඇයි අපේ හිත එහෙනම් හුදෙකලාවට බර නැහැ? ඒක ගැන අපි මේ දෝෂයන්නේ මේ කියන්නේ අපේ හිතේ හැටි. හුදෙකලාවට බර නැහැ. ඇයි? අපිට මානෙ තියෙනවා. අපිට අසමාහිත සිතක් තියෙනවා. සුචේතසෝ සබ්බදී විප්පමුත්තු. ප්‍රඥාවෙන් විමසා බලන කමක් නෙමෙයි අපිට තියෙන අවිද්‍යාවෙන් විමසා බලන කමක්. ඒ නිසා අපේ සිත විශේෂයෙන් මිදෙන කමක් නැහැ. විශේෂයෙන් මිදෙන කමක් නැති නිසාම පින්වත්නි අපට හුදෙකලාවට එකතු වෙන කමක් නැහැ. හුදෙකලාවට කැමති නැහැ. දෙන්නේ 3 දෙනෙක් එක ඇයි හොඳයි කම්පාගෙන ඉන්න ඕන? කතාබ හුදකලාව ලැබුණොත් කම්මැලිකමක් විදියට එක වැටෙන්නේ. ධර්මයක් නැති කෙනාට සොඳුරු හුදකලාව පවා වැටෙන්නේ තීන මිද්දෙන්. නීවරණයක් විදියට වැටෙන්නේ. හුදකලාව කියන්නේ කොච්චර ධර්මයට අවකාශයක්ද පින්වත්නි. ඒ ධර්මයට යෙදෙන අවකාශේ පවා යාට වැටෙන්නේ ඕනේ නැති එකක් විදියට. එතකොට ඒකෝ අරඤ්ඤී විහරං අප්පමත්තු. ඒ හුදකලාව පාවිච්චි කරන්නේ යමකටද? අප්‍රමාදී භාවයේ පිණිසයි, පමා නොවීම පිණිසයි. මොකටද අපි පමා නොවිය යුත්තේ? මේ සසර පරිදාහ ඉවර කරගන්න. මේ සසර දුකක් පින්වත්නි. මේ සංසාරේ දුකක් නැවත නැවත මේ දුක හට ගන්න මට්ටමක අපි ඉන්නේ. පින්වත්නි මේ දුකේ පරත්තරක් කෙලවරක් පේන්නේ නැහැ. මේ දුක ඉවර වෙන එකක් නෙමෙයි. මේ දුකට උපමා නැහැ පින්වත්නි ඇත්තටම. මේ දුක තෝරන්න උපමා නැහැ ලෝකේ. එච්චර දුකයි. ඔයාලට දුක විදියට වැටෙන්නේ ලෙඩ වෙන එක නෑ පින්වත්නි. මේ සසර මහ විශාල දුකක්. අඬා අඬා යන මහ විශාල දුක්ඛ දෝමනස්ස වලින් පීඩිත ජීවිතයක් ඒක. මේක ඇතුලේ පින්වත්නි ප්‍රශංසා කරන්න, වර්ණනා කරන්න, අගය කරන්න වඩා කඳුලට අවකාශය තියෙන්නේ. මේක මහ විශාල දුකක්. ඒතර මේක දුකක් කියලා දැක්ක කෙනාට තමයි සසර ඉක්මවන්න හිතෙන්නේ. සසර ඉවර කරන්න හිතෙන්නේ. එනිසා පින්වත්නි අප්‍රමාදී වියුත්ත යන්න උතනයි. ඇයි මේකට උපමා නැන්නේ? එතකොට මේ එනිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ සෝවාන් කම කියන එක මේ ජීවිතේ මේ මොන දුක විඳගෙන හරි සෝවාන් වෙන්න කිව්වා. සෝවාන් වුණොත් මේ දුකේ නිමාව පිළිබඳ තේන්දු වෙනවා, පේන මානයකට යනවා. දුක ඉවර වෙන ලකුණු පේනවා. දුක ඉවර වෙන ලකුණු පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ සසර දුක ගැන කියන්නේ කොහොම බුදුරජාණන්සේ කව අදාලේ මේකට උපමා නැහැ කියලා. සෝවාන් වීම ගැන කියන්නේ කොහොම එක තැනක දී බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියෙනවා මේ මහණෙනි මේ උදේට කසපාරවල් 100ක් කණ්ඩ හම්බුනොත් දවල්ටත් 100ක් කණ්ඩ හම්බුනොත් හවසටත් 100ක් කණ්ඩ හම්බුනොත් එතකොට දවසට කසපාරවල් කීයද? 300යි. 300 ඒවා මාසයක් කණ්ඩ හම්බුනොත් 90යි. පොඩි ප්‍රමාණයක් නෙමෙයි. ඒක වැඩි කරන්න එපා. ඇයි පින්වත්නි 300 බැගින්ම තව වැඩි කරන්න එපා. ඒ බඳු බහා විශාල ගුණණේ වීමක් නේ තියෙන්නේ. එතකොට දවසට කසපාරවල් 300 ගානේ පින්වත්නි අපට සිද්ධ වෙනවා මාසයක් යනකොට 30යි. එතකොට එතකොට මාසෙට පින්වත්නි පොඩි ප්‍රමාණයක් නෙවෙයි කසපාරෙන් කණ්ඩ වෙන්නේ. ඔය වගේ අවුරුදු 100ක්. 300ට පයවා 100ක්. හැමදාම යාට බත් කනවා වගේ මොනවද හම්බෙන්නේ? උදේට කසපාරවල් 100යි, දවල්ට 100යි, රාට 100යි. තුන් වේලටම කසපාරවල් කණ්ඩ වෙනවා. එතකොට තුන් වේලටම කසපාරවල් කාලා අවුරුදු 100ක් කසපාරවල් කාලා ඉවර වුණාම බලන්න මේ බුදුරජාණන්සේගේ තියුණු උපමාව. අවුරුදු 100ක් කසපාරවල් කාලා ඉවර වුණාම පින්වත් මහණින්නි නුඹලාට කවුරු හරි කිව්වොත් සෝවන් වෙනවා කියලා. එහෙම සෝවන් වෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ අදහස ගන්න ඕන. සෝවන් වෙනවා කිව්වොත් පින්වත් පානිනි දෙවරක් හිතන්නේ නැතුව කැමති වෙන්න කියනවා. ඔයා බය වෙන්න එපා. ඔයා සෝවන් වෙනවා කසපාරවල් අවුරුදු 100ක් ඇවවාම කියලා කිව්වොත් මහණිනි ඒකට දෙවරක් හිතන්නේ නැතුව කැමති වෙන්න කියනවා. හේතුව මහණිනි ඊට වඩා අසහාය දුකක් විඳගෙන ඉස්සරහට සසර යන්න වෙනවා සෝවන් නොවුනොත් කියලා. කසවාරවල් 300 ගානේ අවුරුදු 100ක් ඇවවම කවුරු හරි කෙනෙක් කැප වුණොත් ඔයා බය වෙන්න එපා. ඔයා සෝවන් වෙනවා කියලා මහණෙනි ඒකට දෙවරක් හිතන්නේ නැතුව කැමති වෙන්න කියනවා. මොකද මහණෙනි සසර ඊට වඩා මහ විශාල දුකක් සෝතාපන්න නොවිච්ච ශ්‍රාවකයෙකුට තියනවා කියලායි බුදුරජාණන් වදාළේ. ඒ නිසා පින්වත්නි මේ දුක නිමා කරන රටාවකට ඕගොල්ලන්ගේ සිත් පෙළඹේවා. නිවන් දොරටුව පිණිස අවකාශයේ සැලසේවා. සෝතාපන්න ශ්‍රාවකයෙකුට සේයාවක් විදියට මේ ධර්මයේ ඉස්මතු වේවා. ධර්මයේ අත්දකින්න ලැබේවා. හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම ශ්‍රවණයට පැමිණුණු මේ පුංචි දරුවන්ට, වැඩිහිටියන්ට, මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා මේ කුසල් ආශිර්වාද කරනවා. මේ මාසේ දෙවන දින ජන්මදිනය යෙදෙන වීටි ටෙනුක භාෂිත පුතාටත්, ඒ වගේම
ටෙනිත බාසිලු කියන පුතාටත් ආශිර්වාද කරනවා. අධ්‍යාපන කටයුතු සරුවක් ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ පින්වත් දරුවන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සුවපත් බව සැලසේවා. දිගාසිරි සම්පත් සැලසේවා. වාසනාවන්ත ජීවිතයකට මේ දේශනාමේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. එවැගේම හරින්ද චතුරංග පියතුමාටත්, එවැගේම චංචලා ජයසානිද සිල්වා මෑණියන්ටත්, අනිකුත් සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. නිරෝගී සුව සැලසේවා. තමන්ගේ PASM පෙරේරා, තමන්ගේ ආදරණීය අත්තම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්න මේ දේශනාව හේතු වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. එවැගේම පින්වත්නි, සියලුම දෙනාගේ ජීවිත වඩා යහපත් වේවා. පෙරේරා මෑණියන්ට, ශාන්තිද සිල්වා මෑණියන් ඇතුළු සුජීවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට මේ කුසල් උපකාර වේවා. සම්බදුරු සියලුම දෙනාට ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම BT දයානන්ද මහත්මයා ඇතුළු පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. මෙතනට සම්බන්ධුණු මේ පින්තුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ සියලු රණවිරුවන්ට ද ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ගුරු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කොට තිබෙනවා. එවැගේම මෙට සම්බන්ධ වුණු මේ ලොකු කුඩා මේ පින්තුන් සියලු දෙනාගේම ජීවිත ආලෝකමත් වේවා. ධර්මී පීඨ පිළිසරණ යහපත අභිවෘද්ධිය සිත සාන්තිය වේවා. මේ පින්තුන් සියලු දෙනාටම ජීවිත වඩා අර්ථවත් වේවා, සුවපත් වේවා. හැම දිනාගේම ජීවිත ධර්මී පිහිට පිළිසරණ සකසා ගනිත්වා. සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන්, සක්තිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, තවීචයේ පටන් භවාග්‍රය දක්වා බිහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂඛයෝ නිබ්බානං.